ගරු අශෝක අභයසිංහ විනාඩි 8යි.
ගරු කාර්යක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම විදේශ විනිමය පනත යටතේ නියෝග සහ විසර්ජන පනතේ සංශෝධන කීපයක් සඳහා අද පාර්ලිමේන්තුවේ මෙම විවාදය පැවැත්වෙන අවස්ථාවේදී වචන කීපයක් සඳහන් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අද විශේෂ දවසක් ආසියානු රටක් විදිහට අපේ අසල්වැසි ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා මෙවර මැතිවරණයෙන් විශේෂ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ආසන 300කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඒ නිසා මේ අවස්ථාවක් කරගන්නවා ඉන්දිය අග්‍රාමාත්‍යතුමාට සුබ පතන්න පුද්ගලිකව මේ සුබ පැතීමේ අවස්ථාවක් බවට පත් කරගන්නවා. ඒ වගේම මම හිතනවා අපේ රජයක් වශයෙන් උත් අපි සුබ පතන්න ඕනේ අපේ ප්‍රධානම අසල්වැසි රාජ්‍යයේ ඒ ජයග්‍රහණය වෙනුවෙන්. විශේෂයෙන්ම ගරු මුදල් ඇමතිතුමා මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබුණ අවස්ථාවේදී ඉතාම සම්බර අයවැයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අයවැය ඉදිරිපත් කරලා මේ සුළු කාලයක් තුළ විශේෂයෙන්ම අපේ රටේ පසුගිය පාස්කු ඉරිදා ඇති වූ ඛේදවාචකයත් සමග ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. අපේ රටේ ආදායම සාමාන්‍යයෙන් 43%ක් ලැබෙන්නේ රේගුවෙන්, 37%ක් අපිට ලැබෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්, ඒ වගේම 11.5%ක් මත්පැන් බදු, 8.5%ක් රාජ්‍ය දෙපාර්තමේන්තු ආයතනවල ලාභය. ඉතින් විශේෂයෙන්ම මේ තත්ත්වයක් තුළ අපේ රටට දිනපතා ලැබෙන ආදායමේ යම්කිසි අඩුවක් මං හිතනවා වෙලා ඇති. විශේෂයෙන්ම මේ මාසයක් තුළ ආනයනය සහ අපනයනය අතර ආනයනය සහ අපනයනය අඩුවීම නිසා අපිට දිනපතා රේගුවෙන් ලැබෙන බිලියන 3ක් මුදල සහ ඒ වගේම ආදායම් බදු වලින් ලැබෙන අනිත් ආදායම් වලින් ලැබෙන මුදල් අඩුවීමක් වෙලා ඇති. ඒ කෙසේ වෙතත් රජයක් වශයෙන් මුදල් ඇමතිතුමා තීන්දුව කරලා තියෙනවා මේවා රායවෙන් ඉදිරිපත් කර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් ගම්පෙරළිය වැඩසටහනත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න. ඒ නිසා එතුමාට අපි සුබපතනවා, එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ ගම්පෙරළිය වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගැනීම පිළිබඳව විශේෂයෙන්ම එම වැඩසටහන් දෙකම ඉතාම සාර්ථකව මේ අවස්ථාවේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන් අපේ මෙම සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කරගෙන යෑමේදී මෙම රජය සහනාධාර ලබා දීම කරනවා. මෙවර බිලියන 430ක් කෝටි 43,000ක් සහනාධාරවලට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම පෝර සහනාධාරය, සමුද්ධි සහනාධාරය එවැනි සහනාධාරවලට මුදල් වෙන් කරලා තියෙන අවස්ථාවක ඒ සහනාධාරත් කප්පාදු නොකර මෙවැනි ආර්ථික ප්‍රශ්නයක් ඇතිවෙච්ච අවස්ථාවේදී එම සහනාධාර කප්පාදු නොකර තවත් 600,000 සමෘද්ධිය ලබා දීමේ වැඩසටහනත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි මුදල් අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම පොහොර සහනාධාර සහ අනිත් සහනාධාර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂයෙන්ම අපේ රට ගෙනියන මේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීන්දුව කරලා තියෙනවා. ණය ගෙවීමට හැකියාවක් ඇති රටක් ලෙස හඳුන්වලා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසන් ණය වාරිකයත් නිදහස් කිරීමට තීන්දුව කළා පසුගිය දින. එයත් අපේ රජය ලබාගත් විශේෂ ජයග්‍රහණයක්. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට ණය ගෙවීමට මනා හැකියාවක් තියෙන රටක් ලෙස නම් කරලා ඔවුන්ගේ අවසන් ණය වාරිකය මුදා හැරීම. ඒ වගේම විශේෂයෙන්ම අපි අපේ අවට රාජ්‍යවල් අපිත් සමග ඉතා මිතුරු තත්ත්වයක් තියෙනවා. ඉන්දියාව ප්‍රධාන ආසියාවේ බලතුරුන් වන ඉන්දියාව සහ චීනය විශේෂයෙන්ම අපේ ආර්ථිකයට අපේ රටට ආර්ථික මිතුරෝ ලෙස ඔවුන් සලකනවා. ඒ වගේම අපිට ලෝකයේ කිසිම ආර්ථික හතුරෙක් නැහැ. පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා චීන සංචාරයේ යෙදුණා. මමත් ඒකට සහභාගී වුණා. මට ඒ සංචාරයේදී චීන ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි අපේ රටට විශාල ණය නොවන ප්‍රධාන ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ අපි ලබාගත ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී යුවාන් මිලියන 100ක් ක්ෂණිකව ආධාරයක් ලබා දෙන්න එතුමා පොරොන්දු වුණා. ඒ වගේම පොලිසිය සඳහා ජීප්‍රත 100ක් ලබා දෙන්නත් අනිත් අවශ්‍ය දේවල් ලබා දෙන්නත් පොරොන්දු වුණා. ඒ නිසා විශේෂයෙන්ම අපේ ආසියාවේ ප්‍රධාන රටවල් දෙක ඉන්දියාව සහ චීනය අපේ ආර්ථික මිතුරන් ලෙස අපිට සලකන්න පුළුවන්. ඒ නිසා අපේ රටට ආර්ථික මිතුරන් මිස ආර්ථික හතුරන් නැති බවත් මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අපේ අයවැය ඉදිරිපත් කරලා අයවැයේ මුදල් මොකද රටේ ආදායමෙන් සාමාන්‍යයෙන් අපේ රටේ අපි අතීතයේ ඉඳන් බලපුවාම අපි ඇස්තමේන්තුගත ආදායම සාමාන්‍ය 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් වසර අවසානයේදී ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයක් තුළ මෙවැනි ඛේදවාචිකයක් ඇති වෙලා රටේ ආර්ථික පසුබන තත්ත්වයක් තුළත් අපේ ජනතාවට සහනාධාර ලබා දෙමින් ඒ අපි ආරම්භ කර ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශය ගන්නා වැඩසටහන පිළිබඳ අපි විශේෂයෙන්ම එතුමාලාට විශේෂම ස්තුතිවන්ත වෙනවා. මම අද මහජන ලංකා බැංකුවේ සභාපතිතුමාගෙන් කතා කරලා ඇහුවා අපේ මේ අප්‍රේල් මාසේ මම ගිය වසරේත් ඔක හොයලා බැලුවා අප්‍රේල් මාසේ පළවෙනිදා සිට 15 වෙනිදා දක්වා දින සති දෙක තුල දින 15 තුල ATM සහ CDM යන්ත්‍රවලින් මුදල් කොපමණ අරන් තියනවද මුදල් කොපමණ තැන්පත් කරලා තියනවද කියලා. මේක ආර්ථිකයේ අපේ රටේ ජනතාව අතර මුදල් ගැවසෙනවා කියලා කියන හොඳ උදාහරණයක්. විශේෂයෙන්ම මේ දින 15 තුල
කරු අමදිතුමා විනාඩි දෙකක් තියෙනවා.
2019 ජනවාරි 1 සිට ජනවාරි 15 දක්වා ලංකා බැංකුවෙන් පමණක් බිලියන 45.8ක මුදලක් ATM මැෂින් වලින් ජනතාව ලබාගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බිලියන 27.1ක මුදලක් ඔවුන් තැන්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 7300කට ආසන්න මුදලක් සංසරණය වෙලා තියෙනවා ATM මැෂින් වලින් මුදල් ලබාගෙන සහ මුදල් තැන්පත් කිරීම. මේක පසුගිය වසරේ තිබුණේ කෝටි 5300ක්. කෝටි 5300ක් ගිය වසරේ මුදල් කියන්නේ මුදල් ලබා ගැනීම තිබුණා කෝටි 2100ක්. ඒ වගේ මුදල් තැන්පත් කිරීම විශාල වශයෙන් තිබුණා. ඒ කෝටි 5300 වෙනුවට මෙවර කෝටි 7300ක මුදලක් ATM මැෂින් වලින් පමණක් ලංකා බැංකුවේ දින 15ක් තුළ ගනුදෙනු වීම ඉතාම සාධනීය තත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම පසුගිය වසරට වඩා මේ වසරේ ජනතාවගේ ආර්ථිකයේ ඉහළ මට්ටමක ගියා කියලා අපි මේ අස්ථාවේදී කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ මේවර අයවැය අපි ඉතාමත්ම ජනතා හිතකාමි අයවැයක් ඉදිරිපත් කරලා ඒ අයවැය තුළ ඒ මෙවැනි ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දිත් ඒ ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් දිගින් දිගටම සලසාගෙන යමින් ඉදිරියට යෑමට ජන විශේෂ මුදල් දෙමතුමා ගත් පියවරට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මෙවර අයවැයේදී අපේ රටේ ණය ලබා ගැනීම සීමාව කෝටි 2,10,000ක් දක්වා අපි අනුමත කරගෙන තියෙනවා. කෝටි 2,10,000ක ණය මේ වසරේ ගන්න ඕනේ. ඒ වගේම අපිට ණය ගෙවන්න තියෙනවා කෝටි 2,15,000ක මුදලක්. ඒ වගේම ගරු මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විදේශ ශාන්තිත දැනට ඩොලර් බිලියන 8කට ආසන්න විදේශ ශාන්තිත ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. එය සාමාන්‍යයෙන් මාස 5ත් 6ත් අතර ප්‍රමාණයක බඩු ආනයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒකත් විශේෂ අවස්ථාවක් මම හිතන්නේ මේ ආර්ථිකයේ මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථික කලමනාකරණය කිරීමට. විශේෂයෙන්ම පසුගිය වසරේ අපේ ආනයනය විශේෂයෙන්ම පිටරටින් බඩු ගේන්න අපිට ඩොලර් බිලියන 21.9ක් පමණ වියදම් වුණා. අපේ අපනයනයේ තිබුණේ ඩොලර් බිලියන 11ක්. ඉතින් විශාල ආනයන අපනයන අතර පරතරයක් තියෙන තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ රටේ නිදහස ලබා ගත්තාට පස්සේ මේ වසර 70ක තුල වසර 5ක් පමණයි ආනයන අපනයන අතර පරතරය අපිට වාසිදායක තත්ත්වයක් වෙලා තියෙන්නේ. 1950 අපි ආනයනයේ තිබුණා විශේෂයෙන්ම ඩොලර් මිලියන 246ක අපේ අපනයන තිබුණා ඩොලර් මිලියන 296ක. ඩොලර් මිලියන 50ක වාසි සහගත තත්ත්වයක් 1950 තිබුණා. නමුත් මේ වසර වෙන ඩොලර් බිලියන 10ක අපිට අවාසි සහගත තත්ත්වයක් ආනයන අපනයන අතර පරතරයේ තියෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල රටේ ආදායම් වගේ වියදම් දෙගුණයක් තියෙන තත්ත්වයක් තුළ ඒ වගේම මේ අපේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 88යි ගිය අවුරුද්ද. ලෝකයේ පෝසත්ම පුද්ගලයාගේ දළදේශීය නිෂ්පාදනයේ වත්කම ඩොලර් බිලියන 106යි. ඒතකොට ලෝකයේ පෝසත් පුද්ගලයාට වඩා අඩු වත්කමක් තියෙන රටේ ආදායම් වගේ වියදම් දෙගුණයක් තියෙන රටක ආර්ථික සම්බරව පවත්වාගෙන යන්නේ විශේෂයෙන්ම ජනතාවගේ ජන ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න ආර්ථික හැසිරීම පිළිබඳව විශේෂයෙන්ම මුදල් ඇමතුමාටත් රජයටත් මුදල් අමාත්‍යාංශයටත් විශේෂම ස්තුතිපද ගන්න ඕනේ. ඒ වගේම
විශේෂයෙන්
මේ වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් බවට පත් වෙලා තියෙනවා. අපිට මේක දියුණු තත්ත්වයක් පත් කර ගන්න නම් ඩොලර් 12000කට වැඩි ප්‍රතිපාදනයට පත් කරන්න ඕනේ. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට විශේෂයෙන්ම සියලුම මන්ත්‍රීවරුන් සාමාන්‍ය ජනතාව සහයෝගය ලබා දෙයි කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. නැවත වරක් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මුදල් ඇමතිතුමාට මෙවැනි ආර්ථික තත්ත්වයක් තුළ ආර්ථිකය සම්බරව පාත්වගෙන යාමට මුදල් අමාත්‍යාංශය ගන්න විශේෂ වැඩපිළිවෙල නිසා. බොහොම ස්තුතියි.
Honorable Sunil Kanthunathi.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේදී කැසට් නිවේදනයක් හැටියට 2019 අවුරුදු සඳහා ජාත්‍යන්තර සෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සඳහා සායවෙන් නිකුතුවක් වෙනුවෙන් අනේවාසික අයෝජකීන්ට අදාළ යම් ගෙවීම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට අවසර ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන මේ කැසට් නිවේදනයත් විසර්ජන පනතේ කොටස් කිහිපයකුත් පිළිබඳ කරන විවාදෙදී මූලික වශයෙන්ම අපි කවුරුත් දන්නවා, මම ඊට කලිනුත් මේ පාර්ලිමේන්තුවේදී කිව්වා, මේ අප්‍රේල් 21 ප්‍රහාරයට කලින් ඉඳලා රටේ ආර්ථිකය මෙහෙවීම තිබුණ යහපත් මට්ටමක නෙමෙයි. මොකද අපේ රටේ කොටස් වෙළඳපොළ පහුගිය කාලේ ඉතාමත් අයහපත් විතර කඩාගෙන වැටුණා. ආයෝජන විශ්වාසය බිඳ වැටුණා. කොටස් වෙළඳපොළේ හිටපු ජාත්‍යන්තර ආයෝජකීන් රටෙන් විශාල ප්‍රමාණයක් මුදල් එළියට ගෙනිච්චා. දැන් අද වෙනකොට අපි ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කරලා අපේ ණය අර්බුදය කළමනාකරණය කරන්න උත්සාහ කරනවා නම් අපට විශ්වාසයක් තියෙන්න ඕන ජාත්‍යන්තර බැඳුම් කර නිකුතුවකදී අපි ඉල්ලන ණය වෙනුවෙන් අපි ඉල්ලන බැඳුම් කර වෙනුවෙන් කවුද මේ රට ආයෝජනය කරන්න ඉන්නේ කියලා. කවුද මේ රට ආයෝජනය කරන්න ඉන්නේ? මොකක්ද ඒ ආයෝජකයින්ට අපි දෙන සහතිකය? අපි මරාගන්නේ නැති, අපි සහජීවනයේ තියෙන, අපි අපේ රටේ සියලු ජනතාව හැටියට පිළිගන්න රටක්ද? එහෙම නැත්නම් මරාගන්න යුදවදින වර්ගවාදී ජාතිවාදී මානසිකත්වයෙන් පෙළෙන රටක්ද? මම හිතනවා මොනම රටකටවත් අස්ථාවර දේශපාලන වටපිටාවක් ඇතුලේ, අස්ථාවර ආර්ථික වටපිටාවක් ඇතුලේ ආයෝජකයෝ හැටියට එන්න පුළුවන්කම තියෙන්නේ කළු සල්ලි සුදු කරන කට්ටිය විතරයි. අනාවරණය කරන්න බැරි ඉපයීම් ලංකාවේ ආර්ථිකයට එන්න පුළුවන් ඉඩකඩ වැඩියෙන්ම තියෙනවා. පහුගිය කාලෙත් එහෙම ආවේවා තියෙනවා. නමුත් මේ තත්ත්වයට එහෙම ආයෝජකයෝ මිසක පිරිසිදු පිළිවෙලකට වැඩ කරන ආයෝජන ඉන්නේ නැහැ. දැන් තත්ත්වය ගත්තොත් එහෙම ඔබතුමාලා රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මොකක්ද ජාත්‍යන්තර ප්‍රජාවට හරි ජාතික ව්‍යාපාරිකයින්ට හරි ව්‍යවසායකයින්ට හරි දීලා තියෙන සහතිකය? අපේ රටේ මේ ඇතිවෙච්ච තත්ත්වයත් මීට කලින් ඇතිවෙමින් තිබිච්ච තත්ත්වෙත් අතර ආයෝජනවලට ව්‍යාපාරවලට ස්ථාවර භාවයක් තියෙනවා. එහෙම එකක් නැහැ. එනිසා අද මේ ආණ්ඩුවක් හැටියට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන වගේම පැහැදිලිව කියන්න ඕන ලෝකෙනුත් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ලෝකෙන් ප්‍රතික්ෂේප වෙලායි. අපි ලෝකේ රටවල් දිහා දැක්ක මීට කලින් අප්‍රිකානු මහද්වීපයේ සමහර රටවල් මේ වර්ගවාදී ගෝත්‍රවාදී විදියට මරා ගන්න ගහ ගන්න. රුවන්ඩා උදාහරණයක්. හුටු ටුස්කි ජාතික ගෝත්‍රීන් අතර මරාගත්තා. දැන් අපි අපට පුළුවන් දිශාවල් දෙකක් දෙනවා. අපි ඕනනම් සිංහල ජනතාව මහජාතිය කියලා, මුස්ලිම් සුළු ජාතිය කියලා, දෙමළ සුළු ජාතිය කියලා, බර්ග මැලේ සුළු ජාතිය කියලා මහා මරා ගන්න තරමට යන්න පුළුවන්. දැන් ඒ මානසිකත්වයෙන් අපි මිදෙලා රටක් ජනතාවක් හැටියට එකතු වෙලා මේ අපේ රට, මේක ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනා මේ සංවර්ධනයට දායක වෙන්න ඕන. මේ ආර්ථික අර්බුදේ අපි කාගේ ජනතාවගේ දරුවන්ට අනාගතයේදී බලපානවා? ඉතින් අපි කවුරුත් මේකට එකවගේ මූණ දෙමුද කියන ප්‍රශ්නේදී අපි ඉන්නේ මොන අන්තයේද? මොන ස්ථාවරයේද? ආණ්ඩුවේ ඉන්නේ මොන ස්ථාවරයේද? විපක්ෂයේ ඉන්නේ මොන ස්ථාවරයේද? මොකද මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට ජනතාවක් හැටියට නායකත්වය දෙන්න කලින් අපි එකට ඉන්නවාද බෙදිලා ඉන්නවාද කියන එක රටට පේන්න ඕන. අපි බෙදෙන්න පුළුවන් අපිට වෙන ඕනෑම උදාහරණ තියෙනවා. අපිට බෙදෙන්න පුළුවන් ප්‍රතිපත්තිමය වශයෙන් විවෘතාර්ථිකය ගැන, ආණ්ඩුව විවෘතාර්ථිකය ගැනව අපි විවෘතාර්ථිකයට විරුද්ධයි, ජනතා විමුක්ති පෙරමුණ ඒකට එකඟ නැහැ, පෞද්ගලීකරණය ගැන ආණ්ඩුව පෞද්ගලීකරණය කරනවා අපි එකඟ නැහැ, නාස්ති දූෂණය ගැන ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා අපි එකඟ නැහැ. ඒව වෙනම කතා. දැන් මහා බැංකු බැඳුම් කර වංචාවේ චූදිතයෝ අර්ජුන මහේන්ද්‍රන් දැන් හිනා වෙනවා පස්ස පැත්තෙනු. අදෝමු කියනොත් හිනා වෙනවා. මොකද දැන් මේ පාර්ලිමේන්තුවේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කවුරු කතා කරන්නේ? ඒ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන කතා කරන්නේ. සිංගප්පූරු ගිවිසුම ගහපු කට්ටිය දැන් හිනා වෙනවා. මොකද සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්නේ. සිංගප්පූරු ගිවිසුමේ අහිතකර හිතකර ප්‍රතිඵල ගැන කතා කරන්නේ. මේ ඒ වගේ විශාල මාෆියාවල් තියෙන කට්ටිය හිනා වෙනවා. ඒ පාතාලේ විහිළු කරනවා. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ. මදුෂ් සම්බන්ධ දේවල් මදුෂ් ලංකාවට ගෙනාවා. එයා අනාවරණය කරපු දේශපාලඥයෝ කවුද? සල්ලි දුන්න කට්ටිය කවුද? මැතිවරණවල දියත් එක්ක යාළු මිත්‍රයෝ හැටියට කටයුතු කරේ කවුද? ඒවා කතා කරන්නේ නැද? අර්ජුන මහේන්ද්‍රන් කට්ටියත් දැන් බොහොම සන්තෝෂෙන්, මදුෂ්ගේ කට්ටියත් බොහොම සන්තෝෂෙන්, මාෆියාවල ඉන්න කට්ටියත් සන්තෝෂෙන්, සිංගප්පූරු ගිවිසුම ගහලා රටේ ආර්ථිකේ කම්බස් කරන්න හදපු කට්ටියත් සන්තෝෂෙන්. මොකද දැන් අපි තාම සහරාන්ගේ ප්‍රහාරයේ වේදනාවට ලක් වෙලා ඉන්න මුළු පාර්ලිමේන්තුවම රට. මේක ඇත්ත. මම කියන්නේ දැන් ආර්ථිකය ගැන හිතනවා නම්, රටේ ස්ථාවරභාවය ගැන හිතනවා නම් මෙතනින් එහාට යන්න ඕන. හැබැයි ආණ්ඩුවට එහෙම ඉස්සරහට යන්න දසමයකවත් සලස්මක්, වැඩපිළිවළක්, උනන්දුවක්, උවමනාවක් ඇත්තේ නැති බව දිනපතා පැයෙන් පැය ඔප්පු කරමින් ඉන්නවා. පැයෙන් පැය ඔප්පු කරමින් ඉන්නවා. මුදල් ඇමතුමා රටේ ආර්ථිකය ගැන කතා කරේ නැහැ. රටේ ආර්ථිකයේ තියෙන ස්වභාවය ගැන කිව්වේ නැහැ මේ පාර්ලිමේන්තුවට. මේ අප්‍රේල් මාසෙත් උද්දමනේ වැඩි වෙලා තියෙනවා. හැබැයි රටේ ජනතාවගේ අතේ සල්ලි තිබිලා නෙමේ උද්දමනේ වැඩි වෙලා තියෙන්නේ. රටේ ජනතාව වියදම් කළ උද්දමනේ වැඩි වුණා නම් අපට සතුරු වෙන්න පුළුවන්. නමුත් මේක එහෙම නෙමෙයි. මිල මට්ටම් වලින් ඇති වෙන උද්දමනේ වැඩි වෙලා තියෙනවා. බැංකුවල තත්ත්වය ගැන මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව කියන්නේ නැහැ. රටේ ස්ථාවරත්වය ගැන පාර්ලිමේන්තුව කියන්නේ නැහැ. මූල්‍ය ස්ථාවරත්වය ගැන නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ. එයාත් කියන්නේ එයාගේ පෞද්ගලික ප්‍රතිපත්ති. මේව රටක් ඉස්සරහට යන්නේ නැහැ. මේව රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මම උදාහරණයකට පොතවට කියන්නම්. දැන් ආණ්ඩුව හරි විශාල වශයෙන් කතා කරන දේ තමයි මේ අවුරුද්දක ග්‍රේස් පීරියඩ් එකක් සහන කාලයක් දුන්නා කියලා සංචාර කර්මාන්තයේ ඉන්න අයට. මේ සංචාර කර්මාන්තයේ ඉන්න අය කවුද? එකක් ප්‍රධාන හෝටල් තියෙන. කුඩා පරිමාණ, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ වැදගත්ම දේ තමයි හෝම් ස්ටේ කියන ගෙවල් මට්ටමින් කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යන හෝම් ස්ටේ හෝටල් තියෙන. මෙයාගේ විශාල සේවක පිරිසක් ඉන්නවා. එතකොට ඔබතුමාලා මේ දුන්න සහනය මේ ඔක්කොම අදාළයිද? මේ අවුරුද්දක ග්‍රේස් පීරියඩ් එක ණය වාරික ගෙවන්න එපා අවුරුද්දක් යනකම් කියලා කියන එක මුළු ප්‍රජාවටම අදාළයිද? ඊට පස්සේ හෝටල් වල ඉන්න හෝටල් වෙළඳ සංගම් තියෙනවා. හෝටල් ෂොප්, ටුවරිස්ට් ෂොප් තියෙනවා. සංචාරක වෙළඳ සැල්. ඒවා මේ හැම මට්ටමේම තියෙනවා. ඊළඟට ගයිඩ්ලා ඉන්නවා. මාර්ග උපදේශකීන්. ජාතික මට්ටමේ මාර්ග උපදේශකීන් ඉන්නවා. ඒ වගේම සයිට් වල ඉන්නවා. සීගිරියේ
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
මම අවසන් කරනවා. සීගිරියේ ඉන්නෝ, හබරණේ ඉන්නෝ, පොළොන්නරුවේ ඉන්නෝ. මේ ඔක්කොටම මේක අදාළයිද? ඊළඟසේ ටුවරිස්ට් නියෝජිත ආයතන තියෙනවා. ටුවර් ඒජන්සිත් තියෙනවා. ඒවා මහා පරිමාණයක් තියෙනවා. පුංචියට ලැප්ටොප් එකක් කම්පියුටරයක් තියාගෙන කරන ටුවරිස්ට් ඒජන්ට්ලත් ඉන්නෝ. කුලී රථ හිමියන් ඉන්නෝ. කුලී බස් රථ හිමියන් ඉන්නෝ ටුවරිස්ට් ගයිඩ්ලා සංචාරක ප්‍රවාහනය කරන. ඊට අමතර වාහන හිමිය ඉන්නෝ. ඊට අමතර විදේශිකයින් මතම ඉන්න සෆාරි කරන අය ඉන්නවා. උඩවලේ ගත්තොත්, හබර්ණ ගත්තොත්, සීගිරිය ගත්තොත් සෆාරි කරන අය ඉන්නවා. ඒගොල්ලෝ පුජ්‍යලික වාහනයක් තියන් ඉන්නයි. මේගොල්ලෝ හුඟක් ණයකාරයෝ. මේගොල්ලෝ සල්ලි දෙන අය නෙමෙයි. තැන්පතු ධනයක් මේ කාටවත් නැහැ. සෆාරි කරන අයට නැහැ. ටුවරිස්ට් ගයිඩ්ලට නැහැ. අර පුංචි හෝම් ස්ටේ කරන අයට නැහැ. ඒ සේවකෙයින්ට නැහැ. ඒගොල්ලන්ට තැන්පතු ධනයක් නැහැ. ඒගොල්ලෝ හුඟක් අය එදා වේලට ණයට අරගෙන වැඩ කරපු අය. ඉතින් මං කියන්නේ ප්‍රධාන හෝටල් හිමියන්ට විතරක් දීලා වැඩක් නැහැ මේක. මම හැමදාම කෝ වගේ අදත් කියනවා මේ ග්‍රේස් පීරියඩ් එක අඩුතරමේ සපාරි වාහන කරන හැමෝටම දෙන්න. සපාරි වාහන වල මොකද ඒගොල්ලන්ට සංචාරකයෝ නැහැ. හෝටලේට සංචාරකයෝ එන්නේ නැහැ කියන්නේ සපාරි වාහනයක් තියෙන කෙනාට වැඩක් නැහැ. ටුවරිස්ට් ගයිඩ්ට වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලොත් ණය අරගෙන තමයි ගියේ හදලා තියෙන්නේ. හෝම් ස්ටේ එක කරන කෙනා එයා ණයක් කරගෙන තමයි ගියේ හදලා තියෙන්නේ. මේ හැමෝටම අඩුතරමේ නිවාස ණය ගත්ත අයත් ඉන්නෝ. ඔබතුමා දන්නවා සාගල් රත්නායක නියෝජ්‍යමත්තුමා දකුණු පළාතේ හුඟක් අද සංචාර කර්මාන්තේ වැඩ කරපු සේවකයින්ට පඩිය දෙන්නේ භාගයයි. මාසේ භාගෙ පඩි දෙන්නේ. සමහරුට ඒකත් නැහැ.
හුඟක් අය වැලිගම දික්වැල්ලේ පැත්තෙම වැයට යන්න කියලා තියෙන්නේ දැන්. සිංහරාජය ආශ්‍රිතව සංචාර කර්මාන්තය අද ඔබතුමා දන්න බිඳ වැටලා තියෙන්නේ. ඉතින් මේ කාටවත් වැඩක් කරන්න බෑ. ඉතින් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේක ටීම් වර්ක් එකක්. ශේෂ්ත්‍රයක් හැදිර ගත්තොත් එහෙම. හැබැයි අපි දන්නවා සංචාරක මණ්ඩලය දැන් කියලා තියෙනවා මේ අය ලියාපංචි අයට විතරයි මේව දෙන්නේ කියලා. මේ ණයසහන දෙන්නේ ලියාපංචි අයට. ද වැඩේ තියෙන්නේ ලියාපංචි කිරීමේ ක්‍රමවේදී දුර්වලයි. ටුවරිස් ගයිඩ්ලා ලියාපංචි කළා නැහැ. හෝම්ස්ටේ ලියාපංචි කළා නැහැ. කුඩා කුඩා පුංචි මට්ටමේ සංචාරක ආයතන ලියාපංචි කළා නැහැ.
මන්දිරතුමා කාලය අවසන්.
ඒක නිසා විශේෂයෙන්ම ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා ඔන්න දැන් සංචාරක ඇමතිට රාජකාරියක් තියෙනවා. වෙළඳ ඇමතිට වගේම මුදල් ඇමතිට වගේම සංචාරක ඇමතිට පුළුවන් සංචාරක ජාතික සංචාරකයන්ගේ වෘත්තීය සංගමයක් තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙච්ච ඒ වෘත්තික සංගමයේ එකතු කරගෙන අහන්න ඕගොල්ලෝගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. නැතුව මෙතන අර මීඩියා ෂෝ එකට ඔන්න සංචාරකින්ටත් අපි දුන්න ලොකු සහනයක් කියලා වැඩක් නැහැ. මම මේම කියන්නේ මේක ශේෂ්ත්‍රයක් ගැන උදාහරණයක් ගත්තේ හැම ශේෂ්ත්‍රෙම ගත්තොත් අද තත්වේ ඒක තමයි. කර්මාන්ත ඇමතින්නෝ විශ්වාස බංගෙට මුණ දීලා මුදල් ඇමතින්නෝ ඒක ආරක්ෂා කරලා සංචාරක ඇමතින්නෝ වෙන කොහේ හරි සංචාරයක් යන බලාගෙන රට අගාධයට යනවා ආර්ථිකය අගාධයට යනවා ඔබතුමාලට සලස්මක් නැහැ කියලා තමයි මේකිනුත් ඔප්පු වෙන්නේ.
විනාඩි හතයි.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන විදේශ විනිමය පනත යටතේ විශේෂම් ජාත්‍යන්තර ස්වාරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නියෝග සාකච්ඡා කරන මේ මොහොතේ විශේෂයෙන්ම අද රටේ තියෙන තත්ත්වය දිහා බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන්නේ. මොකද බොහෝ වෙලාවට අපි 21 වෙනිදා ඉරිදා පාස්කු ඉරිදා දින ප්‍රහාරයත් එක්ක මේ රටේ මිනිස් ජීවිත වගේම දේපල සාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒකේ කම්පනය, ඒකේ තිගැස්සීම මේ රටේ ජන ජීවිතයට විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකයට, සමාජයට, මේ සංස්කෘතික මේ සියල්ලටම එල්ල වෙලා තියෙනවා. එදා ඒ කම්පනයේ බරපතල කමෙන් අද තාමත් මේ රටේ ජනතාව වික්ෂිප්ත වෙලා ඉන්නේ. ඉතින් අපි දැක්ක මේ පහුගිය අවුරුදු කීපය තුළම මේ රටේ ආර්ථිකය පිළිබඳ කරන විග්‍රහයන් වලදී සාර්ව ආර්ථික දත්ත දිහා බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි තිබුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරයකට කලිනුත් ආර්ථිකයේ මන්දගාමි තත්ත්වයක තිබුණා. ආර්ථික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ආර්ථික ඉස්සරහට යන ගමන් මගේ ආර්ථික දර්ශක මේ රටට අවාසිදායක තත්ත්වයකින් තිබුණේ. ඒ නිසා එවැනි තත්ත්වයක් තියෙන අවස්ථාවක මේ ප්‍රහාරයත් සමග මිනිස් ජීවිත වටිනා දේපල විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය පිළිබඳව අපිට ඉතාමත්ම අවාසි සහගත තත්ත්වයක් උදා වෙනවා කියන කාරණේ මේ වෙලාවේ සිහිපත් කරා. විශේෂයෙන්ම විදේශ විනිමය උපයන්න නම් මේ අපිට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි දැක්කා අයවැය ගණනාවක් ඉදිරිපත් කරනකොට අයවැය බලාපොරොත්තු වන ඉලක්ක පිළිබඳව මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරනකොට ටික දවසින් අගමැතිතුමා වෙනම ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයටපත් කරනවා. මේවා අතර යම් යම් පරස්පරයන් තියෙනවා. මේ වැඩි නෙමේ ආර්ථික වර්ධනය දිහා බලන්න. ආර්ථික වර්ධනය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. මේ ගිය අවුරුද්දේ 3.2 ක ආර්ථිකය 2019 වෙනකොට බලාපොරොත්තු වුණා 4.2 ක ආර්ථිකයේ වර්ධනය. 4.2 කෝ 4.5 ක ආර්ථික වර්ධනය. හැබැයි මේ ප්‍රහාරයත් එක්ක මේ රටේ ආර්ථික ඇනහිටීම, නිෂ්පාදනය ඇනහිටීම සහ දෛනික ක්‍රියාකාරීත්වය ඇනහිටීම හරහා බොහෝ වෙලාවට ආර්ථික වර්ධනය එක්ක ඍණාගයක් ගන්න පුළුවන්, ශූන්‍යාගයක් ගන්න පුළුවන්. ඒ මට්ටමට තමයි දැනට තියෙන්නේ. හැබැයි ආණ්ඩුවට ඕනකමක් නැහැ ජන ජීවිතයේ යථාතත්වයට පත් කරලා. විශේෂයෙන්ම ආර්ථිකයේ මේ තිගැස්සීම් පාලනය කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරලා මේ රටේ මිනිසුන්ට විශ්වාසය ඇති කරා. දැන් බලන්න සංචාරක කර්මාන්තය පිළිබඳව අපිට හොඳ ප්‍රවණතාවයක් ගොඩනැගීමෙන් තිබුණි. අපි දැක්ක 2016 අවුරුද්ද වෙනකොට සංචාරකයන් 2015 අවුරුද්දේ සංචාරක ලක්ෂ 18ක් මේ රටට ආවා. 2016 වෙනකොට ලක්ෂ 20 දක්වා වැඩි වුණා. 2017 ලක්ෂ 21 දක්වා වැඩි වුණා. 2018 ලක්ෂ 23යි. මේක බලාපොරොත්තු වුණා ලක්ෂ 30 දක්වා වැඩි කරලා. සංචාරක ව්‍යාපාරය හරහා විදේශ විනිමය උපයගත්. හැබැයි මොකද වුනේ? මේ ජාතික ආරක්ෂාව දුර්වල වුණ නිසා මේක හිඩැස්වලින් රිංගලා අන්තවාදී ආගමික උම්මත්තකයා මේ සිදු කරපු මේ බෝම්බ පිපිරීම විශේෂයෙන් විදේශිකයන් ඉලක්ක කරගෙන සංචාරක හොටල් ඉලක්ක කරගෙන ඒ වගේම කතෝලි පල්ලි ඉලක්ක කරගෙන මේ කරපු බෝම්බ ප්‍රහාරයන් නිසා මේ තිගැස්සීම ලංකාවට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් බලපාලා තියෙනවා. අද ලෝකේ රටවල් 37ක් නිවේදනය කරලා තියෙනවා මේ රටට සංචාරකෙන් පැමිණීම අන්තරාදායකයි කියලා. ඉතින් මෙහෙම තත්ත්වයක් තුළ අපි විශ්වාස කරනවා මේ සංචාරක යන්ගේ පැමිණීම දුර්වලම නිසා අපිට ජාතික ආදායමෙන් 5%ක දායකත්වය ලැබලා දෙන මේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශී විනිමය අපිට නොලැබෙයි කියන තහවුරුව තියෙනවා. හැබැයි මේක වෙනස් කරන්න ආණ්ඩුව වැඩ පිළිවෙලක් ගන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. මේ වෙනකොට 2018 අප්‍රේල් මාසය 2019 අප්‍රේල් මාසය දිහා බැලුවම සංචාරකින්ගේ පැමිණීම දිහා බැලුවම 7.5% අඩුවීමක් තියෙනවා. මේක ඍජුවම අපිට බලපාන දෙයට වඩා වක්‍රවල මේ සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම කුලී පදනම් මත වාහන සපේන අය, ඒ වගේම සංචාරක මග පෙන්වන්නම්, සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අය, ඒ වගේම මේ හොටෙල් කාමර දෙන අය, මහා පරිමාණ සංචාරක හොටෙල්වල ඒ වගේම ලැබුම්වල මේ සියලු දෙනාගේම ආදායම අහිමිවක් වෙනවා. අනිත් පැත්තෙන් බලන්න මේ රටේ මිනිසුන්ගේ දෛනික වියදම ක්‍රමානුකූලව දිගින් දිග වැඩි වෙනවා. දෛනික වියදම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනව නැහැ. මිනිසුන්ගේ නිෂ්පාදන වලට මිලක් නැහැ. ඒ නිෂ්පාදන සාධාරණ මිලකට ගන්න රජයේ මැදිහිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙළඳපළ ආර්ථිකය තුල නිෂ්පාදකයා අධෛර්යමත් වෙනවා. නිෂ්පාදකයාගේ ආදායම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ අයක එදිනෙදා වියදම් කරන්න තියෙන මුදල් අඩුවීම තුල සංසරණය වෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව නැත්තම් ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ තුල විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු වලට ආදායම අඩු වෙනවා. මේක චක්‍රයක් විදිහට යනවා. මේකේ ප්‍රතිඵලය මොකද වෙන්නේ? මේ රටේ නිෂ්පාදනයේ අඩුවීම, නිෂ්පාදනයේ කෘෂිකාර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදනයේ වගේම විදේශ රටවලට බාණ්ඩ නිෂ්පාදනය, අපනයන බාණ්ඩ නිෂ්පාදනයත් අඩු වෙලා තියෙනවා. දැන් අපේ රටේ අපනයන ආදායම බලන්න. අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ආනයන වීදම කොච්චරද? ඩොලර් බිලියන 22කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එහෙම බැලුවම වෙළඳ හිඟය ඩොලර් බිලියන 10ක් විතර තියෙනවා. එතකොට කොහොම අපිට උපයෝග අපි උපය ගන්න විදේශ විනිමය අපිට ප්‍රමාණවත් වෙනවද? නෑ, ප්‍රමාණවත් වෙන්නේ නෑ. සංචාරක ව්‍යාපාරයේ ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අපිට අඩු වුණොත් මොකද වෙන්නේ? ඒ අඩුවීම හරහා මේක මේ රටට දැනෙනවා. එක පැත්තකින් ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. මේ සඳහා අපිට විදේශ රටවලදී ණය ගන්න සිද්ධ වෙනවා. දැන් ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. විදේශ වලට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවා ගෙවීම සඳහා නැවත වතාවත් අපිට මේ රටේ රාජ්‍ය දේපළ විකුණන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෛරිත්ව විදේශ සෛරිත්ව බැඳුම් කරහරා මුදල් උපය ගන්න සිද්ධ වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තම අපි දන්නා බන්දුළු ගුණවර්ධන අපේ හිටපු ඇමතිතුමා සඳහන් කළා. එතුමා සඳහන් කරා ඩොලර් බිලියන 5.5යි මහින්ද රාජපක්ෂ යුගයේ අරගෙන තියෙන්නේ. හැබැයි මේ වෙනකොට ඩොලර් බිලියන 10 දක්වා මේ කාලය තුල අරගෙන තියෙනවා. හැබැයි රටේ සංවර්ධනයක් වෙලා නැහැ. මම දැක්ක ඊයේ පත්තරේ තියෙනවා අයවැය වෙන් කරපු මුදල් 2019 ඉලක්ක සම්පූර්ණ කරගන්න අයවැය වෙන් කරපු මුදල් විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් 15%කින් කපහරින්න තීරණය කරා කියලා. ඉතින් 15%කින් ප්‍රාග්ධන වියදම් කපහැරියම මේ ආර්ථික ඉස්සරහට එයිද? පුනරාවර්තන වියදම් කපහරින්න බෑ. ඒවා නිරන්තරම ඒ වියදම් කරගෙන යන්න වෙනවා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
තව සුළු ප්‍රමාණයක් දෙන්න නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු වල අපි දැක්කා අයවැයෙන් වෙන් කරන මුදල් අමාත්‍යාංශවලට ඒ මුදල් ඒ ප්‍රමාණයම ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ 15% ප්‍රාග්ධන වියදම් කපහැරීම තුළ මේ රටේ ප්‍රාග්ධන වියදම් කපහැරීම තුළ මේ රටේ නිෂ්පාදනය අඩු වෙනවා. මේක චක්‍රයක් විදිහට ඇවුවම අපි දන්නවා ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. විදේශ වෙළඳ අනුපාතය අපිට ඍණාගයක් ගන්නවා. මේ නිසා මිනිසුන්ගේ ජීවන තත්ත්වය කඩාවැටෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය මිනිස් ජීවිත වගේම දේපල හානි වුණා වගේම මේ ආර්ථිකයට හානි වෙන්න ඉඩ දෙන්න එපා කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරලා මිනිසුන්ගේ දෛනික ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න පුළුවන් විදිහට ආරක්ෂක තහවුරු කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම අපි කරනවා බොහොම විශ්සේ.
බොහොමත්සුදී ගෞරව සීනිතම්බි යෝගේශ්වර.
தலைமைதாங்கம் குழுக்களின் தவிசாளர் அவர்களே, வெளிநாட்டு செலவாணி சட்டத்தின் ஒழுங்கு விதியின் கீழ் இன்று நடைபெறுகின்ற விவாதத்தில் கலந்து கொள்வதையிட்டு மகிழ்ச்சி அடைகின்றேன். பொதுவாக வெளிநாட்டு செலவாணியை பெற வேண்டும் என்ற முயற்சி அரசாங்கத்தினால் மேற்கொள்ளப்பட்டாலும் கடந்த அண்மையில் நடைபெற்ற இந்த பயங்கரவாத தாக்குதலின் காரணமாக வெளிநாட்டு அந்நிய செலாவணியில் ஒரு பகுதியாக இருக்கின்ற சுற்றுலாத்துறை வீழ்ச்சி கண்டிருக்கின்றது. நான் சுற்றுலாத்துறை பகுதியை சார்ந்த மட்டக்களப்பு மாவட்டத்தைச் சேர்ந்தவன் என்ற ரீதியிலே நான் அதனை நன்கு அறிவேன். பொதுவாக சுற்றுலா விடுதிகளில் நடத்தப்பட்ட அந்த தற்கொலை குண்டு தாக்குதலின் காரணமாக இந்த அந்நிய செலாவணியில் பாரிய வீழ்ச்சி சுற்றுலாத்துறையினர் இங்கு வருகை தர முடியாத சூழலால் ஏற்பட்டிருக்கின்றது. இதில் முக்கியமான பங்கு இந்த அரசாங்கத்துக்கு இருக்கிறது. ஏனென்றால் அரசாங்கம் முன்கூட்டியே இந்த சம்பவங்களை அறிந்திருக்கின்றது. இவ்வாறான தீவிரவாத தாக்குதல்கள் நடைபெற சந்தர்ப்பம் இருக்கின்றது என்பதை அறிந்திருந்தும் அவற்றை பாதுகாக்க அரசாங்கம் தவறியிருக்கிறது. குறிப்பாக இந்த நாட்டின் ஜனாதிபதி அவர்கள் பாதுகாப்பு அமைச்சையும் வைத்திருக்கின்றார், சட்டம் ஒழுங்கு அமைச்சையும் வைத்திருக்கிறார். அவர் சரியாக தந்த கடமையை செய்யவில்லை, செய்திருந்தால் இந்த நிலைமை ஏற்பட்டிருக்காரு. அதே நேரத்தில் நான்காம் தேதி நான்காம் மாதம் இது சார்பான அறிவுறுத்தல் கிடைத்திருக்கிறது. ஆனால் அந்த அறிவுறுத்தலை சரியான முறையில் அவர்கள் கடைபிடிக்கவில்லை. கடைபிடித்திருந்தால் இவ்வாறான பாரிய அழிவு வந்திருக்காது. அதன் மூலம் இந்த நாட்டின் சுற்றுலாத்துறையில் வீழ்ச்சி கண்டிருக்க முடியாது. இன்று சுற்றுலாத்துறையினர் வெளிநாட்டு சுற்றுலாத்துறைக்காக இங்கு வருகை தருபவர்கள் மிகவும் பயப்படுகின்றார்கள். ஏனென்றால் இந்த நாட்டிலே ஒரு தீவிரவாதம் இருக்கின்றது, அடிக்கடி குண்டு வெடிக்கின்றது என்ற நிலைமை இப்போது உருவாகிவிட்டது. முன்பு தமிழீழ விடுதலை புலிகளின் காலத்தில் இங்கு வருகை தந்தவர்கள், வெளிநாட்டு பிரதிநிதிகள் இங்கு சுற்றுலாவாக வருகை தந்தவர்கள் அவ்வாறு கருதவில்லை. பெரும்பாலும் இப்போது அவர்கள் பயப்படுகிறார்கள். காரணம், சுற்றுலா விடுதிகளில் கூட தாக்குதல் நடக்குகின்றது. ஆனால் அரசாங்கம் இன்னும் சரியான முடிவுகளை சிலதில் எடுக்க தவறி இருக்கின்றது. குறிப்பாக ஜனாதிபதி நினைக்கின்றார் தொடர்ந்தும் தான் ஜனாதிபதியாக இருக்க வேண்டும் என்பதில்தான் கரிசனையை கொண்டிருக்கின்றார். பிரதமர் தான் தொடர்ந்து பிரதமராக அல்லது அடுத்த ஜனாதிபதியாக வர வேண்டும் என்பதில் கரிசனை காட்டிக் கொண்டிருக்கின்றார். எதிர்கட்சி தலைவர் ரெண்டு பேரையும் கவுட்டு விட்டு தான் வர வேண்டும் ஜனாதிபதியாக என்றதிலே தனது சகாக்கள் ஜனாதிபதியாக வர வேண்டும், அதன் மூலம் தான் மீண்டும் பிரதமராக வர வேண்டும் என்றதிலே அவர் கவனம் செலுத்திக் கொண்டிருக்கின்றார். இந்த நிலைமையை தான் நான் இங்கு காண்கின்றோம். ஆனால் முற்றுமுழுதாக இது சார்பாக ஆராயின்ற தன்மை மிக குறைவாக இருக்கின்றது. குறிப்பாக நாங்கள் சொன்னோம், காத்தாங்குடியிலே இந்த சக்ரானின் சம்பவம் நடைபெற்றிருக்கிறது. 2017 அந்த இஸ்லாமிய மக்களை அது சார்பான ஒரு விழிப்புணர்வை ஏற்படுத்தி இருக்கிறார்கள். ஆனால் காத்தாங்குடி போலீஸோ அது சார்பாக கவனம் செலுத்தாமல் இருந்திருக்கின்றது. ஆனாலும் அந்த பகுதியில் இருந்த அமைச்சர் இதை அறியாமல் இருந்திருக்க முடியாது. இப்போது ஆளுநராக இருக்கின்ற கிஸ்மில்லா அவர்கள் நன்கு இதனை அறிந்திருக்கின்றார். ஆனால் அவரை இது சார்பாக விசாரிப்பதற்கு, தற்போது நடைபெற்ற குண்டு தாக்குதல் சார்பாக விசாரிப்பதற்கு இன்னும் ஜனாதிபதி துணியவில்லை. இவ்வாறு இருந்தால் இந்த நாட்டை நம்பி எவ்வாறு வெளிநாட்டவர்கள் வர முடியும்? அவர்கள் தங்களது அரசியல் செல்வாக்கை வைத்திருக்க வேண்டும், தங்களுக்கு ஆதரவை வைத்திருக்க வேண்டும், தங்கள் ஆதரவாளர்களை காப்பாற்ற வேண்டும் என்பதில் காட்டுகின்ற கரிசனையை இந்த நாட்டில் அந்நிய செலாவணியை பெற வேண்டும், இந்த நாட்டு மக்களை வளம்படுத்த வேண்டும் என்பதில் காட்டுகின்ற அக்கறை குறைவாக இருக்கின்றது. இதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். குறிப்பாக ஜிகாத் எல்லோருக்கும் தெரியும், முதல் ஜிகாத் படை என்று ஒன்று இருந்தது. அது 2009 ஜூலை மாதம் அளவிலே காத்தாங்குடியில் தங்களது ஆயுதங்களை கிஸ்புல்லா முன்னிலையிலே கையளித்தார்கள். கிஸ்புல்லாவுக்கு அந்த நேரம் 20 அந்த ஜிகாத் படை இருந்ததும் ஆயுதங்கள் இருந்ததும் தெரிந்தது என்பதை அவர் தெளிவுபடுத்தினார். ஆகவே அவருக்கு இங்கு காத்தாங்குடியில் சக்கராண்ட குழி இருந்தது, அது ஒரு பயங்கரவாத அமைப்பாக இருந்தது எல்லாம் தெரியும். ஆனால் அவர் அதனை வெளிப்படுத்தவில்லை. சரியாக ஆராய்ந்தால் பல உண்மைகளை இந்த அரசாங்கம் கண்டிருக்க முடியும். ஆனால் அவ்வாறானவர்களை பாதுகாப்பதிலே அரசாங்கம் கரிசனை காட்டிக் கொண்டிருக்கின்றது. அது மாத்திரமல்ல, இன்றும் வெளிநாட்டு நிதிகள் பல இங்கு இஸ்லாமிய பகுதியிலே வந்திருக்கின்றது. அது எவ்வாறு வந்தது, எந்த வழியூடாக வந்தது என்பதை ஆராய்வதில் அரசாங்கத்தின் கரிசனை குறைவாக இருக்கின்றது. குறிப்பாக ஓட்டமாவடியிலே அல் கிக்மா என்கின்ற ஒரு அமைப்பு இருக்கிறது. அது காரு மௌலவி என்பவர் வைத்துக் கொண்டிருக்கின்றார். ஆனால் அவர்கள் குழாய் கிணறு அமைக்கின்ற செயற்பாடை செய்கின்றார்கள். அதிலே அரபு பாசையை போடுகிறார்கள், பிறை சின்னத்தை போடுகிறார்கள். ஆனால் ஒரு வலிந்து சமூக சேவை அமைப்பு பிரதேச செயலகத்தின் ஊடாக வர வேண்டும், கிராம உத்தியோகத்தர் ஊடாக கிராமத்தில் சேவையாற்ற வேண்டும், அந்த நிலைமை இல்லை. அவர் தத்துணிவிலே செய்கின்றார். நாங்கள் பிரதேச அபிவிருத்தி குழு கூட்டங்களில் எல்லாம் கைத்து பார்த்தோம். அரசியல் செல்வாக்கு அவருக்கு இருக்கிறது. இந்த சம்பவம் நடக்கும் போது அவர் அரபு நாடுகளில் இருந்தார். ஆனால் அவர் திரும்பி வந்த போது அவருக்கு எந்தவித பிரச்சனையும் இல்லாமல் வந்தது. காரணம், அவர் ஜனாதிபதியின் ஒரு இணைப்பாளராக இருக்கின்றார். ஆனால் அவரை பற்றி ஆராயப்படுவதில்லை என்றால் நான் அதற்கு அருகாமையில் இருக்கின்ற கிராமத்தில் இருப்பவன். எனக்கும் அவ்வாறான சம்பவங்களால் பயம் ஏற்பட இடம் உண்டு. எங்கு உண்மையிலேயே அங்கு மட்டக்களப்பு மாவட்டத்திலே அந்த இஸ்லாமிய பகுதிகள் முற்றுமுழுதான சுற்றி வளைப்புக்கு உட்படுத்தப்படவில்லை. அவ்வாறு உடனடியாக செய்யப்பட்டிருந்தால் பல விடயங்கள், பல ஆயுதங்கள், பல குற்றவாளிகள் கண்டுபிடிக்கப்பட்டிருப்பார்கள். நாங்கள் கத்தி பயனற்றவர்களாக இருந்து கொண்டிருக்கின்றோம். அரசாங்கம் குற்றவாளிகளை காப்பாற்றுவதில் கரிசனை காட்டிக் கொண்டிருந்தால் எவ்வாறு வெளிநாட்டார் இங்கு வர முடியும், அந்நிய செலாவணியை பெற முடியும்? சிந்தியுங்கள் குழுக்களின் தவிசாளர் அவர்களே. குறிப்பாக நாங்கள் இன்று பார்க்கும் போது பல விடயம் தொழிற்சாலைகள், வடக்கு கிழக்கிலே இருந்த தொழிற்சாலைகள் எல்லாம் இப்போதும் இன்னும் இந்த அரசாங்கம் வந்து இவ்வளவு காலமாகியும் இன்னும் திருத்தி அமைக்கப்படவில்லை. வாழைச்சேரி தேசிய கடலாசி கம்பெனிக்கு நாங்கள் வெளிநாட்டு நிதிகளை, அதாவது நிதி வழங்கினர்களை கொண்டு வருகின்றோம். ஆனால் அதை தரமான முறையில் பெற்று செய்வதற்கு அமைச்சோ அல்லது பிரதமரோ ஆக்க ஊக்கம் காட்டுவதாக இல்லை. நாங்கள் வாழைச்சேரி தேசிய கடலாசி கம்பெனிக்கு கொரிய நிதியை கொண்டு வந்த போது அதை தூக்கி கொண்டு அந்த நிதியை எம்பிலிப்பிட்டியா தொழிற்சாலையை கட்டுவதற்கு காட்டின அக்கறையை வாழைச்சேரி தேசிய கடலாசி கம்பெனிக்கு காட்டவில்லை. ஆனால் இப்போதும் அதற்கான நிதிகள் வழங்கினர்கள் தயாராக இருக்கிறார்கள். அவர் தொழிற்சாலையை இயக்கினால் அதன் மூலம் வருமானம் பெற இருக்கின்றது. அதே நேரத்தில் சுற்றுலாவுக்கு, பாசுக்குடாவுக்கு வருபவர்கள் அந்த தொழிற்சாலைகளையும் பார்வையிடுவார்கள். ஆகவே அந்நிய செலாவணிகளை பெறுவதற்கேற்ற வழிமுறைகளுக்கு அது வழிவகுத்து கொடுக்கும், பல விடயத்திற்கு அது உதவும். ஆனால் அவ்வாறு இல்லை. இன்று மக்களின் வாழ்வாதாரம் எல்லா விடயத்திலும் பின்தங்கிய நிலையில் இருக்கிறது. நீண்ட காலமாக கிழக்கு மாகாணத்தின் தொண்டராசிரியர் சம்பந்தமாக நாங்கள் விடுத்த கோரிக்கை நிமித்தம் இன்றைய தினம் தொண்டராசிரியர்களுக்கான ஒரு நேர்முக பரீட்சை நடைபெறுகிறது. அவ்வளவோ பேருக்கும் அது கொடுக்கப்படும் என்ற உறுதி அளிக்கப்பட்டிருப்பதனால் எங்களது கோரிக்கை ஒன்று ஏற்றுக்கொள்ளப்பட்டிருக்கிறது என்ற வகையில் நாங்கள் இந்த இடத்தை அந்த நன்றியை மட்டும் தெரிவிக்க வேண்டியவர்களாக இருக்கிறோம். ஆனால் அரசாங்கம் ஒவ்வொரு விடயத்திலும் கவனம் செலுத்த வேண்டிய நிலையில் இருந்து கொண்டிருக்கின்றது. ஆனால் கும்பருமூலை என்கின்ற கல்குடா பகுதியிலே அந்த எதனோல் தொழிற்சாலை ஒன்று அர்ஜுன் அரோசியஸ்னால் உருவாக்கப்பட்டு அங்கு அது நடாத்தப்படுகிறது. அது அந்த மக்களுக்கு பொருத்தமற்றது, அதை மூடுங்கள் என்று சொன்னால் அதிலே அரசாங்கம் மக்களை காட்டுவதாக இல்லை. ஏனென்றால் அந்த மக்களின் வாழ்வாதாரத்தை அழிப்பதற்கு எதனோல் தொழிற்சாலையும் வழிவகுக்கும் என்பதனால் அரசாங்கம் அதிலே சந்தோஷமாக இருக்கிறது, அந்த தொழிற்சாலையை தொடர்ந்து வைத்திருப்பதற்கு. ஜனாதிபதிக்கு கூட நாங்கள் போதையற்ற நாட்டை கொண்டு வருவோம் என்று கூறின அந்த ஜனாதிபதிக்கு நாங்கள் அந்த தொழிற்சாலை சார்பாக கடிதத்தை கையளித்தோம். அவர் கூட இன்னும் அது சார்பாக நடவடிக்கை எடுக்கவில்லை. ஆகையால் நாங்கள் ஒட்டுமொத்தமாக பார்க்கும் போது இன்று இந்த நாட்டிலே அந்நிய செலாவணியை பெறுவதற்கேற்ற சரியான முயற்சி திட்டங்கள் இல்லை. அரசாங்கம் தங்களது இருக்கைகளை காப்பாற்றுகின்றதில் தான் அக்கறையை காட்டிக் கொண்டிருக்கிறது. அதுதான் உண்மை. வெளிநாட்டார்களுக்கு ஏற்ற பொழுதுபோக்கு வசதி வாய்ப்புகளை இந்த நாட்டிலே பெற்றுக்க ஏற்பாடு செய்கின்ற தன்மையும் மிக குறைவாக இருக்கிறது. நான் முன்பு ஓமானுக்கு போயிருந்தேன், சீனாவுக்கு போயிருந்தேன், பல நாடுகளுக்கு போயிருந்தேன். அங்கு இருக்கின்ற பொழுதுபோக்கு சாதனங்களை பார்வையிட்டேன். அங்கு அந்நியர்கள், அந்நிய நாட்டவர்கள் வந்து எவ்வாறு தங்களது பொழுதுபோக்குகளை கழிக்கின்றார்கள் என்பதை நன்றாக பார்வையிட்டேன். அதோடு ஒப்பிடும் போது இந்த சிறிய அழகான நாட்டில் இந்த செயற்பாடுகள், பொழுதுபோக்கை கழிக்கக்கூடிய செயற்பாட்டு திட்டங்கள் மிக குறைவாக இருக்கிறது. அவ்வாறு இருந்தால் எவ்வாறு அந்நிய செலாவணியை இந்த நாட்டிலே கொண்டு வர முடியும்? சிந்தித்து நாங்கள் அவ்வாறான நடவடிக்கைகளை அரசாங்கம் மேற்கொள்ள வர வேண்டும். அரசாங்கம் முதல் தடவையாக செய்ய வேண்டியது வெளிநாட்டில் இருந்து இங்கு காசு கொண்டு வந்திருப்பவர்களை, அவர்களை குழு போட்டு ஆராய வேண்டும். ஆளுநர் கிஸ்மில்லா அவர்கள் பல்கலைக்கழகத்திற்கு தந்த மகனின் பேரிலும் தந்த பேரிலும் தன்னோடு சேர்ந்தவர்களின் பேரிலும் நிறைய நிதியை கொண்டு வந்திருக்கிறார். ஆனால் அது சார்பாக ஆராயப்பட வேண்டும். நாங்கள் கேட்டுக்கொண்டிருக்கிறோம், அதை ஆராய்ந்து அந்த நிதி எங்கிருந்து வந்தது, அது யார் கொடுத்தார்கள் என்பது ஆராயப்பட வேண்டும். சட்ட ரீதியாக நிதிகள் கொண்டு வரப்பட வேண்டும். ஆனால் தமிழீழ விடுதலை புலிகளின் காலம், அதற்கு பின்பும் தமிழ் மக்களின் வலிந்துதவ் சமூக சேவா அமைப்புக்கு சிறு நிதி வாரண்டாலும் அது பெரிய ஆராய்ச்சிக்கு உட்படுத்தப்பட்டது. ஆனால் இஸ்லாமிய மக்கள் மத்தியிலே அவ்வாறான செயற்பாடு நடைபெறவில்லை. இனியாவது அரசாங்கம் அந்த செயற்பாட்டில் இறங்க வேண்டும். பெருந்தொகையான நிதிகள் அரபு நாடுகளில் இருந்து வருகின்றன. அவ்வாறு வந்த நிதிதான் ISIS தீவிரவாதிகளை வளர்த்திருக்கிறது இந்த நாட்டில். அந்த வளர்ப்பு தான் இன்று பாரிய அளவை இந்த நாட்டிலே எங்களுக்கு தந்திருக்கிறது. இதை அரசாங்கம் உணர்ந்து கொள்ள வேண்டும். இன்றும் அந்த பயங்கரவாதத்திற்கு துணை போகின்றவர்களை காப்பாற்றுவதற்கு அரசாங்கம் முனையக்கூடாது. தங்களது அரசியல் இருக்கைகளை பாதுகாக்க வேண்டும் என்பதற்காக இந்த தவறை விட்டு இந்த அப்பாவி மக்களை அழிவு பாதைக்கு இட்டுச் செல்லக்கூடாது. இதிலே அரசாங்கம் மிக கவனமாக இருக்க வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அத்தோடு முக்கியமாக மட்டக்களப்பு மாவட்டத்திலே கடந்த காலங்களில் இந்த இவ்வாறான தௌஹீத் ஜமாத் அமைப்பு, அந்த அமைப்பை சார்ந்தவர்களின் செயற்பாடு சம்பந்தமாக அங்கிருக்கின்ற போலீசார் அறிந்திருந்தும் அந்த போலீசார் அதிலே கவனம் செலுத்தாமல் இருந்திருக்கின்றார்கள். ஆகவே இங்கு மட்டக்களப்பு காத்தாங்குடி, மட்டக்களப்பு ஏறாவூர், வாழச்சேனை இந்த பகுதிகளில் இருக்கின்ற போலீஸ் நிலையங்களில் இருக்கின்ற போலீஸ் அதிகாரிகள் இடமாற்றப்பட வேண்டும். அந்த மாவட்டத்தில் இருந்து
முடித்துக் கொள்ள வேண்டும்.
ஒரு நிமிடம். புதிதாக தரமான நியாயமாக இன வேறுபாடிற்று தன்ற கடமையை சரியாக செய்யக்கூடிய லஞ்சம் ஊழலற்ற போலீஸ் பொறுப்பதிகாரிகள் இந்த நிலையங்களில் நியமிக்கப்பட வேண்டும் என்று கேட்டு எனது உரையை நிறைவு செய்கின்றேன்.
நன்றி உறுப்பினர் அவர்களே. ஹொனரபிள் டிப்டி மினிஸ்டர் இரான் விக்ரமரத்ன.
ஸ்துதி. அத விசேஷன் பிரச்சன கீப்பே கேஹுவா விபக்ஷேன் மே அதிவேலா அதிவுன பாஸ்கோ இருதுன அதிவுன மே போம்ப ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයට වුණ බලපෑමත් ඒ වගේම සංචාරක ව්‍යාපාරයට ලබා දෙන සහන ගැන මම ඒක සඳහන් කරන්න ඕනේ. ඒ පාස්කු ඉරිදු වෙන අප්‍රේල් මාසයේ 21 මැයි මාසයේ 8 වෙනිදා වෙනකොට මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ වගේම අපි මේ ලබා දෙන සහන ආධාර ගැන මහ බැංකුවෙන් රෙගුලාසියක් නිකුත් වුණා. ඒක සංචාරක ව්‍යාපාරයට ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ සැපයුම් ජාලයට, සංචාරක ව්‍යාපාරයේ සැපයුම් ජාලයට ඇතුළත් නම් මේ සහනාධාර ඒ හැමෝටම ලබා ගන්න පුළුවන් කියලා. මේ සහනාධාර වලින් මුලින්ම තියෙන්නේ විශේෂයෙන්ම ණය අරගෙන තියෙනවා නම් ඒ ණය පොලි ගෙවන්න තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය ගෙවන්න තියෙනවා, ඉන්ට්‍රස්ට් කැපිටල් ගෙවන්න තියෙනවා. නමුත් සංචාරකයන් පැමිණෙන ප්‍රමාණය අඩු නම්, ඒ කියන්නේ ඒකට ඉල්ලුම අඩු නම්, ඒ කියන්නේ නවාතන් ගන්නවා නම්, හෝටල් වල ගන්නවා නම්, රිසෝට් වල ගන්නවා නම්, නිවාස වල හෝම් ස්ටේ වල ගන්නවා නම්, නැත්නම් සංචාරක ව්‍යාපාරයට සමහරාලාවට සංචාරකයන්ට ආපන ශාලාවල් වලින් සපයනවා, නැත්තං ඒ අය බඩු බාණ්ඩ ගන්නවා, තෑගි භෝග ගන්නවා. ඉතින් මේ මේ ජාලයටම තමයි මේ සහනාධාර අපි ලබා දෙන්නේ. පළවෙනි එක ඇවිල්ලා ඒ අයගේ ඒ ප්‍රාග්ධනයයි පොලියයි ගෙවීම 2020 මාර්තු මාසයේ වෙනකන් ඒක අත්හිටවන්න පුළුවන්. ඒ අය කරන්න තියෙන්නේ බැංකුවට ගිහිල්ලා ඒ ණයගත්ත බැංකු එක සාකච්ඡා කරලා ඒ මොරටේරියම් එකෙන් ඒ අයට ඒ නිදහස ලබා ගන්නට පුළුවන්. ඒක හැබැයි බැංකුව තීරණය කරන්න ඕනේ. ඒ අයක සාකච්ඡා කරලා පස්සේ ඒ අය ඒ ණය ගත්ත බැංකුව. ඒකට හේතුවක් තියෙනවා. හේතුවක් ඇවිල්ලා බැංකුවෙන් ලබා දීලා තියෙන තැන්පත්කරුවන්ගේ මුදල්. ඉතින් බැංකුවට වගකීමක් තියෙනවා. තැන්පත්කරුවන්වත් ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් පැන නැගුණා, මේ ලබා දෙන සහනාධාරය මේ බැංකුවලට විතරක් සීමා වෙනවද කියලා. ඒ නිසා මේක මැයි මාසේ 8 වෙනිදා ඒක සහනාධාරය ලබා දුන්නේ. අද ප්‍රශ්නයක් ඇහුවා මේ බැංකුව වලට ඔක්කොම දැනුවත් කරලා තියෙනවද කියලා. මේ මම කතා කරන්නේ මේ දුන්න චක්‍රලේඛන වලින්. ඉතින් මේ චක්‍රලේඛන නිකුත් කරපු දින සඳහන් කරන්නේ ඒකයි. ඊට පස්සේ මැයි මාසේ 16 වෙනිදා මේක අර්ථ දැක්වීමක් චක්‍රලේඛනයක් ආයත් මහ බැංකුවෙන් ඉදිරිපත් කළා. Interpretation for circular number 7 of 2019 on concessions granted to the tourism industry. ඉතින් මේ චක්‍රලේඛනය දුන්නේ තවත් පැහැදිලි කරන්න මේ සහනාධාර පිළිබඳව. ඒ කියන්නේ මේ සහනාධාර දෙන්නේ මේ ව්‍යාපාර වලට විතරක් නෙමෙයි. ඔය හෝටලයක කවුරු හරි ස්ථිර රැකියාවක් තිනවනම් ඒ අය සමහරවිට ගිහිල්ලා ඒ පුද්ගලයා ඒ ස්ථිර රැකියාව තියෙන පුද්ගලයා ගිහිල්ලා ණයක් කරන් තිනවනම් ඉඩමක් ගන්න නිවසක් හදන්න ණයක් කරන් තිනවනම් එතකොට ඒ හෝටලේ වැඩ කරන පුද්ගලයාගේ ඒ පඩිය සාමාන්‍ය රුපියල් 30000ක් වෙනවනම් ඒ සේවා ගාස්තුව තව රුපියල් 30000ක් වෙනවා. මොකද ඒ ඒ සේවා ගාස්තුවේ සර්විස් චාර්ජ් එකෙන් තමයි ඒ අයගේ මුළු ආදායම එන්නේ, විශේෂයෙන්ම මේ ව්‍යාපාරේ. එතකොට සංචාරකයන් එන්නේ නැත්නම් ඒ සේවා ගාස්තුව සර්විස් චාර්ජ් එක කෙලින්ම පහළට යනවා. එතකොට 60000ක් ගෙදර ගෙනියන පුද්ගලයා ගෙදර ගෙනියන්න වෙන්නේ 30000යි ගෙනියන්න වෙන්නේ. එතකොට යාට ඒ බැංකුවෙන් එයා ණයක් අරගෙන තිනවනම් එයාට ඒ ඒ ඒ ඒ කැපිටල් එකයි ඒ පොලියයි ගෙවා ගන්න බෑ. ඒ නිසා මේ අපි සඳහන් කරලා තියෙන සහන සංචාරක ව්‍යාපාරයට පමණක් නෙමෙයි, ඒ සංචාරක ව්‍යාපාරයේ ස්ථිර රැකියාවල් තියෙන හැම සේවකයකටම එයාගේ බැංකුවලට ගිහිල්ලා මේ සහන ආධාර ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ මාසේ 16 වෙනිදා මේ අර්ථ දැක්වීමේ චක්‍රලේඛනය නිකුත් කරලා තියෙන්නේ. නමුත් මේක සංචාරක ව්‍යාපාරයේද නැද්ද කියන එක හොයාගන්න එයයි ලියාපදිංචි වෙන්න ඕනේ සංචාරක සංවර්ධන අධිකාරිය හෝ ප්‍රචාරක කාර්යාංශය හෝ සමුළු කාර්යාංශයක නැත්නම් හෝටල් කළමනාකරණ ආයතනයක නැත්නම් හෝටල් සංගමයක ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා ඒගොල්ලන්ට ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මම දන්නවා සංචාරක ව්‍යාපාරයේ බස්නාහිර පළාතේ තියෙනවා, නැගෙනහිර පළාතේ තියෙනවා, ඌවේ තියෙනවා, ඇල්ල ප්‍රදේශයේ තියෙනවා, හම්බන්තොට ප්‍රදේශයේ තියෙනවා. මේ හුඟක් මේ ව්‍යාපාරී ඉන්න අය අපි එක සාකච්ඡාවල් තිබිලා තියෙනවා. ඒ සමහර අය සඳහන් කරලා තියෙනවා ඒ අය මේ සංචාරක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියක ලියාපදිංචි වෙලා නැහැ. ඒ අය ලියාපදිංචි වෙලා තියෙන්නේ එතකොට ප්‍රාදේශීය සභාවල් එක්ක, නගර සභාවල් එක්ක, මහනගර සභාවල් එක්ක ලියාපදිංචි වෙලා තිනවා මේ වගේ ව්‍යාපාරිකයෙ යෙදෙනවා කියලා. ඒ මේ චක්‍රලේඛනයේ අනුව ඒකත් සංචාරක ව්‍යාපාරයේ හැටියට ලියාපදිංචි වෙලා තිනවා නම් ඒ පිළිගැනීම ඇති, මේ සහනාධාර ලබා ගන්නේ පිළිගැනීම ඇති කියලා සඳහන් කරන්නට අවශ්‍යයි. ඊට අමතරව අපි දන්නවා ආයෙත් මැයි මාසේ 21 වෙනිදා අපි මේක බැංකුව වලට විතරක් නෙමෙයි, අපි මේක පැහැදිලි කළා බැංකුව වලින් ණයක් ගත්තොත් විතරක් නෙමෙයි, ඒ මේ අය ගිහිල්ලා බැංකු නොවන මූල්‍ය සමාගමකින් ෆිනෑන්ස් කම්පැනි එකකින් අරගෙන තිනවනවා නම් නැත්නම් ස්පෙෂලායිස් ලීසින් කම්පැනි එකකින් ලීසින් ආයතනකින් අරගෙන තිනවනවා නම් සමාජයක වාහනයක් වෙන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරයේ යොදවන වාහනයක්, කාර් එකක්, වෑන් එකක් වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම ලබාගෙන තිනවනවා නම් ඒකත් මේ ව්‍යාපාරයට සම්බන්ධයි. මොකද ඒක සැපයුම් ජාලය තුල තියෙන්නේ. ඉතින් මේ මහා බැංකුවෙන් නිකුත් කරලා තියෙන මැයි මාසේ 21 වෙනිදා ඒ අයටත් මේ සහනාධාර ලබා ගන්නට පුළුවන්. ඒකේ විස්තර සියල්ලක්ම මම මේ අවස්ථාවේදී කියන්න යන්නේ නැහැ. නමුත් මම මෙතන පැහැදිලි කිරීමක් කළේ මේක එදා කිව්වා, මේක කතා කරනකොට කිව්වා ආපෝ මෙහෙම කිව්වට මේව වෙනවද, මේව බොරු, මෙහෙම ඉක්මනට තීරණ ගන්නෙ නැහැ කියලා. මම එදත් කිව්වා කියන දේ කරන මේ මුදල් අමාත්‍යාංශයක් තමයි තියෙන්නේ. අපි මේක එදා සඳහන් කළා, මේක කරලා තිනවා. ඒ වගේම පැහැදිලි කිරීමකුත් කරලා තිනවා මේක මේ රටේ සංචාරක ව්‍යාපාරය අපි නගා සිටවන්න. මම මේ සතියේ අඟහරුවාදා දවසේ සිංගප්පූරුවේ ලංකාවට ආයෝජනය කරන ආයෝජකයන් හමු වෙන්නට එතනට ගියා. මහා බැංකුවේ අධිපතිතුමයි මමයි දෙගොල්ලම ගියා. අපි එතනට ගිහිල්ලා මේ බෝම්බ ප්‍රහාරය ගැන ඒ අය අපෙන් ඇහුවා. අපිට එතන කතා කරනකොට ඒ අයගේ තිබුණේ මතේ ඇවිල්ලා මේ බෝම්බ ප්‍රහාරය ඒ අයට එච්චර ගැටලුවක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය. මේකේ ලෝකයේ අනිත් තැන්වලත් සිදුවෙලා තියෙනවා මේ ත්‍රස්තවාදය. ඒ නිසා ඒ අයට මේක ඒ ආයෝජකයන්ට මේක හුරු පුරුදුයි. මේවැනි ත්‍රස්තවාදයක්. මේක අපි විසින් ඇති කරපු දෙයක් නෙමෙයි. මේක අපිට බාහිරව ඇති වුණ ප්‍රහාරයක් කියන එක. ඒ නිසා හොඳ ධන ප්‍රතිචාරයක් තියෙනවා කියලා සඳහන් කරන්න කැමතියි. මුලසුන සිටින අන්තිතුමනි මට තව එක කරුණක් පැහැදිලි කරන්න කැමැතියි. අපි දන්නවා මේ මේ මේක කරන අතරේදී අපි විශේෂයෙන්ම අපි අත්සන් තැබුවා ලංකාවට ආධාර දෙන දෙන ආයතන දෙකක් එක්ක. එකක් ඇවිල්ලා ජයිකා ආයතනය එක්ක විශාල ණය මුදලක් අපිට ලබා ගන්නවා බොහොම සහනාධාර ක්‍රමයට පොලි ප්‍රතිශතය 0.1යි. හරිද? අවුරුදු 30ක සහනාධාරයක් අවුරුදු 12කට ග්‍රේස් පීරියඩ් එකක් කිසිවක් ගෙවන්න ඕනේ නැහැ. මේක දීර්ඝ කාලයකට සාකච්ඡා වෙලා තියෙන එකක්. මේක දැන් අත්සන් තබලා මේක අපි ගන්නවා පොදු ප්‍රවාහනය දියුණු කරන්න ලයිට් රේල් එක මේ රටේ ඇති කරන්න. තව අවුරුදු 5කින් ඊට පස්සේ මේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහනයේ විශාල වෙනසක් වෙන්නට යනවා මොකද ඩොලර් බිලියන 1.7ක් අරගෙන තියෙනවා. මං හිතන්නේ පොදු ප්‍රවාහනය නවීන පොදු ප්‍රවාහනයක් අපි අනික් රටවල් වල දකිනවා. විශේෂයෙන්ම ආර්ථිකව ශක්තිමත් රටවල් වල තියෙන පොදු ප්‍රවාහන ක්‍රමයක් අපි ඇති කරනවා. නමුත් මම විශේෂයෙන්ම කරුණු දක්වන්නට කැමැති මොකද මම දැක්කා හුඟක් කරුණු දැනුවත්ව සමහරට අසත්‍ය දේවල් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ඒ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳව. ඒ නිසා මේ කරුණු දක්වන්න මේක අවස්ථාවක් කරගන්නවා. එකක් ඇවිල්ලා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකත් එක්ක තිබුණ සාකච්ඡාව අද ඊයේ සාකච්ඡාවක් නෙමෙයි. මේක 2004 2004 5 තිබුණ සාකච්ඡාවක්. ඊට පස්සේ නැවතත් 2016 දෙසැම්බර් මාසයේදී මේ සාකච්ඡාව ආරම්භ කළා. ආරම්භ කරලා මේකෙන් අපි ලබා ගන්නවා රුපියා ඩොලර් මිලියන 480ක් මොකටද මේ මුදල ලබා ගන්නේ? මේ මුදල අපි ලබා ගන්නේ මේ මුදලෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ හරිද? ඩොලර් මිලියන 480න් ඩොලර් මිලියන 350ක් ලබා ගන්නේ පොදු ප්‍රවාහණයට ලබා ගන්නේ. ප්‍රවාහණය දියුණු කරන්න අපි මේක ලබා ගන්නෙ. එතන මෙහෙම කොහොමද මේ ප්‍රවාහණය දියුණු කරන්නේ? මේක ඇවිල්ලා පොදු ජනතාව පාවිච්චි කරන්නේ ප්‍රවාහණය. මම අහන්න කැමැති අපි මේ වායු සමීකරණ කරන වාහනවල යන පුද්ගලයන්. හරි. නමුත් පොදු ජනතාව ඒ වගේ සමීකරණය කරපු ප්‍රවාහණය යන්නේ නැහැ. ඒ වගේ බස් වල යන එකට කවුද විරුද්ධ? හරිද? කවුද විරුද්ධ කියන එක අහන්න කැමැති. මේවා විද්‍යුත් වාහන කලමනාකාරී ක්‍රියාවක් කරන්නේ ඉලෙක්ට්‍රොනික ට්‍රැෆික් මැනේජ්මන්ට් කියලා කියනවා. විද්‍යුත්ව. ඒ කියන්නේ බස් නැවතුම් වලට යන්න ඉස්සලා මට හොයන්න පුළුවන් මගේ මේ තියෙන දුරකථනයෙන්ම මට හොයන්න පුළුවන් ඊළඟ බස් රථය කීයටද බස් නැවතුම් පාලට එන්නේ, නැත්නම් ඊට පස්සේ එන එක කීයටද එන්නේ. මට එතකොට ඇවිදින්න තියෙනනම් බස් නැවතුම් පාලට විනාඩි 10ක් යනවද භාගයක් යනවද මට හරියටම කළමනාකරගෙන පුළුවන්, මගේ කාලය කළමනාකරණය කරලා එතනට යන්නට පුළුවන්. ඉතින් මෙහෙම බොහොම දියුණු ක්‍රමයකට යන දෙයකට මේක මේ ඩොලර් මිලියන 350 පාවිච්චි වෙන්නේ. ඉතින් මේක විද්‍යුත් ඇප් මගින් ඒ විස්තර ලබා ගන්නට පුළුවන්. එතකොට අපි ඇයි මේ වගේ දියුණුවකට විරුද්ධ කියන එක මම අහන්න කැමති. සමහරට මේව නොදැනුවත්ව කියන එකක් වෙන්න පුළුවන්. එතකොට මුදල් ආමාත්‍යංශය, ඒ වගේම මහමාර්ග හා මාර්ග සංවර්ධන ආමාත්‍යංශය, මාර්ග සම්බන්ධතා අධිකාරිය, මෙගාපොලිස් හා බස්නාහිර පළාත් ආමාත්‍යංශය, ප්‍රවාහන සිවිල් ගුවන් අධිකාරිය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ආමාත්‍යංශය, මිනුම් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යාලයේ හිමිකම් නිරවුල් කිරීමේ කොමිසමේ මුදල් ආමාත්‍යංශයේ චක්ෂේරු දෙපාර්තමේන්තුව, මේ සියලුම රජයේ ආයතන සම්බන්ධ වෙලා තමයි මේ කාර්යභාරයේ ඉටු කරගෙන තියෙන්නේ. ඉතින් මේවා මේ සංගවල කරන දේවල් නෙමෙයි. මේවා විවෘතව සැහෙන කාලයක් අරගෙන විද්‍යාත්මක පදනමකින් කරගෙන යන එකක් කියලා මෙතන සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ MCC එකට මේ ලංකාවේ කාර්යාලයක් නැහැ. මේකට ක්‍රියා කිරීමේ කාර්යාංශයක් අපි මේ රටේ ඇති කරනවා. එතකොට මේක තමයි මේ ප්‍රවාහන වැඩපිළිවෙල යටිතල පහසුකම් දියුණු කරන වැඩපිළිවෙලයි. මේ ප්‍රවාහන වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල හන්දි 132ක්132 junctions හරිද? විශේෂයෙන්ම කොළඹ අවට මේ වගේ විද්‍යුත් මාර්ග වලින් මේක අපි හදාගෙන යනවා. මේකේ තියෙන මොකද්ද මේකෙන් ඇත්තට මොනවද සිදුවෙන්න යන්නේ? සහසර බස් ක්‍රමය කියලා බස් ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා බස් ක්‍රමය තුල රජයේ බස් තියෙනවා, CTB එකේ පුද්ගලිකංශයේ බස් තියෙනවා. හරිද? මේ දෙගොල්ලම දැන් ගියොත් පාරට ගියොත් එකක් අනිකකට තරඟ කරනවා. නෑ, අපි මේවා මේ සහසර ක්‍රමය තුල එකතු කරලා මේක කරගෙන යන්නේ. එතකොට මේකෙන් මොනවද වෙන්නේ? මේකෙන් ගෙවීම් සිදුවන්නේ යන්නේ ස්මාර්ට් කාඩ් එකක් හරහා ගෙවීම් සිදුවන්නේ. හැමදාම සාක්කුව ඇරලා බෙපර්ස් එක ඇරලා මම ඉතුරු තියනවාද හරියට ගෙවන්න ඕනේ මට ඉතිරිය ලැබෙයිද? අපි දන්නවා බස් එක යනවා නම් රුපියල් 20ක දුර යන රුපියල් කියමු රුපියල් 25ක දුර යනවා නම් රුපියල් 30ක් දුන්නාම සමහරට මාරු නෑ කියලා කියනවා. ඒක කිසි දෙයක් සිදු වෙන්නට බෑ. මේ ක්‍රමය තුල සිදු වෙන්නට බෑ. හරියටම ස්මාර්ට් කාඩ් එක පාවිච්චි කරලා හරියටම සුදුසු ගාන ගෙවන්නට පුළුවන්. ඒ වගේම ෂෙඩියුල් එක හදනවා. ඉගෙන මේ සහසරේ අනුව ෂෙඩියුල් එක හදනවා. ඒ වගේම කාන්තාවන්ට ආරක්ෂාව තියෙනවා. මොකද මේක විද්‍යුත් මාර්ග පාවිච්චි කරන්නේ. හරි, දැන් කාන්තාවන්ට හිංසා පීඩනය තියෙනවා කියලා සමීක්ෂණ වලින් පෙන්නවා. කාන්තාවන් 10ක් ගත්තොත් 8 දෙනෙක් කියනවා පොදු ප්‍රවාහනයේ ගියොත් යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා. මේව සමීක්ෂණ වලින් කියන්නේ. මේකට විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේ වගේ පොදු ප්‍රවාහනයක් අපි හැදුවාම කාන්තාවන්ට පොදු ප්‍රවාහනයකින් ගමන් කිරීමේ ආරක්ෂාවක් තියෙනවා. අද මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 36%ක් පමණයි ලේබර් ෆෝස් එකට කාන්තාවන් ඇතුළු වෙලා ඉන්නේ 36%ක් පමණයි. අපි පොදු ප්‍රවාහනය දියුණු කළොත් අපි ඒ අයව තවත් ඒ අයට උද්‍යෝග කරනවා. ඒ අයට ඇවිල්ලා හිරිහැරයක් නොමැතුව වැඩපොළට ඇවිල්ලා යන්න පුළුවන්
කිනාඩි දෙකක් තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. එතකොට මේ කාන්තාවන්ගේ ආරක්ෂාවට ඒ වගේම අන්තර් පළාත් මාර්ග හරිදම මේ 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 මේක කොළඹ විතරක් නෙමෙයි. හරිද, මධ්‍යම පළාත, සබරගම පළාත, ඌව පළාත, ඒ වගේම නැගෙනහිර පළාත විශේෂයෙන්ම මේ මේ සහස්ර ක්‍රමය හරහා මේ MCC එකෙන් ලැබෙන ඩොලර් මිලියන 480න් 350ක්ම අපි වේදම් කරන්නේ. ඒකට කියලා සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ තව ඩොලර් මිලියන 67ක් අපි වේදම් කරනවා. විශේෂයෙන්ම මේක වේදම් කරන්නේ හිමිකම් අපි නැත්නම් ලෑන්ඩ් ප්‍රොජෙක්ට් එකක් ස්පේෂල් ඩේටා ඇන් ලෑන්ඩ් රයිට්ස් ඉන්ෆර්මේෂන් මැක්සිමයිසේෂන් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ කියන්නේ දත්ත එකතු කිරීම, ඉඩම් හිමිකම් අයිතිය ස්ථාවර වෙනවා. දැන් මේකෙන් වෙන්නේ අපි දන්නවා අද ඉඩමක අයිතිය තියෙනවනම් කොලයක තියෙන්නේ, ඩීඩ් එකක තියෙන්නේ. මේක අපි මේක හරවනවා, ඩීඩ් එකෙන් හරවනවා, ඩේටා වලට හරවනවා. හරිද, මේකෙන් තව හොඳ දෙයක් වෙනවා. දැන් අද හරියටම හොයාගන්නට බැහැ රජයට අයිති ඉඩම් මොනවද. එතකොට ඒක පුද්ගලික අංශයට දීලා තිනවනම් හරියට ඒ අය ඒක ගෙවනවද නැද්ද කියන එක හරියට කළමනාකරණයගෙන සොයාගන්න අමාරුයි. අනිත් ව්‍යාපාර වගේම තමයි මේවා වැඩියෙන් මේවා ඊ මාර්ගයට දාන එකෙන්, ඉලෙක්ට්‍රොනික මාර්ගයට දාන එකෙන් මං හිතන්නේ සෑහෙන ප්‍රශ්න. අපිට දූෂණය අවම කරන්න පුළුවන් මේ ක්‍රමවිධි යෙදවීමෙන්. දූෂණය අවම කරන්න දැන් සමහරාලාවට ගියාම, කච්චරේට ගියාම ඩීඩ් එක හොයාගන්න සමහර ඩීඩ් එක නැහැ කියලා කියනවා, පුච්චල කියලා කියනවා. හුඟක් වැරදි දේවල්, දූෂිත දේවල් වෙනවා. මේවා අවම කරන්න මේක අපි කළ යුතුයි. රජයේ ආදායමට විශේෂයෙන්ම මේක අදාළ වෙනවා. ඒ වගේම ඩිජිටයිසේෂන් එක හරහා වංචාව අපිට අඩු කරන්න පුළුවන්. කාලය නිසා මම ඒව වලට විස්තර කියන්න යන්නේ නැහැ. ඒක ඩොලර් මිලියන 67ක් කියන්නේ ඒ ක්‍රමය ඇති කරන්නට. ඊට අමතරව ඩොලර් මිලියන 63ක් අපි වෙන් කරලා තිනවා ඒකේ තාක්ෂණික සහයට වෙන් කරලා තිනවා, ශක්්‍යතා අධ්‍යයනයට වෙන් කරලා තිනවා, නිර්මාණයට වෙන් කරලා තිනවා, ව්‍යාපෘති පරිපාලනයට වෙන් කරලා තිනවා. අතර 480න් 350ක් කියන්නේ පොදු ප්‍රවාහනයට යන්නේ. ඉතුරු කොටසෙන් 67ක් යන්නේ මේ ඩිජිටල් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක හදන්න. මොකද කතාවක් යනවා මේක හදන්නේ මේ සුද්දට විකුණන්න කියලා, ඉඩම් විකුණන්න කියලා. මේ සම්පූර්ණ අසත්‍යයි. අපි මේව ගැන බය වෙන්න ඕනේ නැහැ. මේකෙන් විනිවිදභාවය වැඩි වෙනවා මේව කරන එකෙන්. අර සුද්දට විකුණනවද නැද්ද කියන එක මේක තිබුණත් නැතත් සිදු වෙන්න පුළුවන්. ඒව ඇවිල්ලා ප්‍රතිපත්තිමය තීරණ, ඒව ගන්න තීරණ අනුව. නමුත් මේකෙන් ඒක වෙන්නේ නැහැ. මේකෙන් විනිවිදභාවය වැඩි වෙනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, පොදු ජනතාවට මේකෙන් විශාල ලාභයක් ලැබෙනවා කියමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.